जन्मभूमि अंकदीप विजयभूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බෝවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහ.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රියේ ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනෙකම පිළිගන්නවා. ජනභූමි ඔබ ආදරය කරන වැඩසටහන නිරෝෂි මායි අද දවසේ සූදානම් වෙලා ඉන්නවා. බොහොම වෙනස් වූ දවසක් ඔබට තිලින කරන්න.
හැමදාම වගේ අපි අලුත් දේවල් එක්ක වෙනස් වෙලා තමයි ඔබට බොහෝ දේ අරගෙන එන්නේ. ඉතින් අදත් ඒ සූදානමෙන්ම මමයි කමලයි මේ සුන්දර බදාදා දිනේ ඇවිල්ලා ඉන්නවා.
නිරෝෂි, ජීවිතේ හැම දවසක්ම ගෙවෙන්නේ හරි පුදුමාකාර විදියට. අපි ඊයේ දවසේ විඳපු අත්දැකීම් අද දවසට ගේනකොට සමහර තැන්වල අපිට ඉගෙන ගන්න තියෙන පාඩම් බොහොමයි. හැබැයි අපි හැමදාම අර රෑ වැටුණු වලේ දවල් වැටෙනවා වගේ එකම වැරද්ද දෙපාරක් තුන් පාරක් කරන්න ආයෙ දෙසරයක් තුන් සැරයක් හිතන්නේ නැහැ. සමහර වෙලාවට අපි කිසියම් දෙයකට ආශා කරන නිසා වෙන්නේ නැති එහෙම වෙන්නේ. සමහර වෙලාවට අපිට මේක අතාරින්න බෑ කියන මට්ටමින් හිතන නිසා වෙන්නේ නැති එහෙම වෙන්නේ. හැබැයි බෞද්ධ දර්ශනය, කිතු දහම, ඉස්ලාමීය දහම, හින්දු දහම මේ හැම තැනකදීම කියවෙන්නේ ආශාව කියන දේ වැඩි තැනට ගියොත්, උපරිමයට ගියොත් එතනින් අපේ විනාශය ආරම්භයි කියලා. සමහර අත්හැරීම් නිසා අපට ඇතිවෙන හිතේ දුක, දුන්නස තුනී වෙලා යාවි කාලයත් එක්ක. ඒවත් එක්ක ඇලිලා ගැලිලා ජීවිතේ දුක් විඳින්න එපා. ඔබට සිද්ධ වෙනවා ජීවිතේ යම් යම් තැන්වල පියවරක් ඉස්සරහට තබන්න. බය නැතුව ඒ පියවර ඉස්සරහට ගන්න. අපේ ජීවිතේ කියන එක තියෙන්නේ හරිම ටික කාලයක්. ඉතින් මේ ටික කාලේ සතුටින් ජීවත් වෙනවා වගේම සමාජයටද යම් දෙයක් කරන්න පුළුවන් නම් අපේ ජීවිතයේ වටිනාකම ගොඩාක් වැඩි.
මුළු ලෝකයේම මේ වෙන විට කම්පා කළ සිදුවීමක් අපට අහන්න ලැබුණා ඉන්දියාවෙන්. අපේ පැරණි කියමනක් තියෙන්නේ කොතන වුවත් නැත මරුහට බාධා, විඳිනම් සැප දුක් ඇතිතෙක් බේදා. තන අග පිනිබිඳු වලට සමාන කරන ලද ජීවිතය පොළවේදී නැතිවෙන්නටත් පුළුවන්, අහසේදී නැතිවෙන්නටත් පුළුවන්, අනතුරකින් වෙන්නටත් පුළුවන්, ස්වභාවික සංසිද්ධියකින් වෙන්නටත් පුළුවන්. ඉතින් මේ ගුවන් යානා අනතුරෙන් පුද්ගලයන් 260 දෙනෙකුට වඩා මිය ගියා. මේ අනතුරෙන් එක් පුද්ගලයෙකුට පමණයි දිවි බේරා ගැනීමට හැකි වුණේ. ආශ්චර්යකින් සිදුවන්නා වූ සිදුවීමක් කියලා සඳහන් කරන්නට පුළුවන් මේ රමේෂ් කියන පුද්ගලයාගේ ජීවිතය බේරීම පිළිබඳව. යානයට විනාඩි 10ක් ප්‍රමාද වීමෙන් එක් කාන්තාවක් දිවි බේරා ගත්තා. ජීවිතයේ තිබෙන අවිනිශ්චිතභාවය මේ සිදුවීමත් එක්ක අපට කියලා දුන්න හොඳ පාඩමක්. ඒ වගේම මේ විශ්වය විසින් අපව ආරක්ෂා කරනවා නම් අපේ මරණය වුවද වැළකී යනවා කියන දේත් මේ සිදුවීමෙන් අපට කියලා දුන්න දෙයක්. මේ අනතුරෙන් මියගිය සැමට නිවන් සුව පතමු.
අපි සමාජය තුළ ජීවත් වෙද්දී නිරන්තරයෙන්ම අපි පරිසරය සමග ගැටෙනවා. ඒ නිසාවටම අපේ ශරීරයේ අභ්‍යන්තරයේ වගේම බාහිරවත් විවිධ වෙනස්කම් නිසා ගැටළු රාශියකට මුහුණ දෙනවා. මේ නිසාවට තමයි අපි රෝගී වෙන්නේ. අපේ ඉදිනෙදා කටයුතු හරියාකාරව කරගැනීමට අපට හැකියාව නැතුව යනවා. නමුත් අප යම්කිසි විදිහකට මේ රෝග පිළිබඳව හදිසි අනතුරු පිළිබඳව යම්කිසි අවධානයකින් සිටියොත් අපට පුළුවන් වෙනවා ඉදිරියේදී ඒ පිළිබඳව අවශ්‍ය පියවරගෙන ජීවිතේ ආරක්ෂා කරගන්න පූර්ණ සුවය ළඟා කරගන්න. ඒ නිසාම තමයි ජන්මභූමි වැඩසටහන තුළින් අපි යම් ඉඩක් වෙන් කරලා තියෙන්නේ සෞඛ්‍ය හා වෛද්‍ය උපදෙස් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ සඳහා අපේ වැඩසටහනට අපි නිරන්තරයෙන්ම සම්බන්ධ කරගන්නේ එම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්.
ඉතින් අදත් අපේ වෛද්‍ය සාකච්ඡාවෙන් ඔබේ ජීවිතයට ඉතාමත්ම හරවත්තයක් ලබා දෙන්නට තමයි සූදානම් වෙන්නේ. ඉතින් පහුගිය සතිය වගේම ඔබට අවශ්‍ය තොරතුරු රසක් රැගෙන එන්නට අපි සූදානම් මේ වෛද්‍ය සාකච්ඡාවෙන්. නවසීලන්තයට පැමිණීමට සූදානමින් ඉන්න කෙනෙක් නම්, එහෙමත් නැත්නම් නවසීලන්තයට අලුතින් පැමිණි කෙනෙක්ට මේ තොරතුරු ඉතාමත්ම වැදගත් වෙයි. ඉතින් අද අපේ වෛද්‍ය සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ ඔටාහු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂක රජිනි පදක්කම්ලාභී වෛද්‍ය අශෝක ඩයස්. වෛද්‍යතුමනි, ලංකාවේ සිට පළමුවෙන්ම අපි පැමිණෙන විට අපි රැගෙන ආයුතු වෛද්‍ය වාර්තාවන් මොනවාද, අපේ පහුගිය වෛද්‍ය වාර්තාවන් අපි අරගෙන එන්න ඕනෙද කියන එක අපි දැනගන්න කැමතියි. ඒ වගේම තමයි අවුරුදු 35ක් ඉක්මවායින් පස්සේ සියලු දෙනා විසින් කරගත යුතු පරීක්ෂණ මොනවාද කියන එකත් අපිට පැහැදිලි කරන්න.
ලංකාවේ ඉඳන් පළමුවෙන්ම මෙහි පැමිණෙන අය එක්කෝ පදිංචියට හෝ එහෙම නැත්නම් තමන්ගේ දෙමව්පියන් ගෙන්නව ගන්නව නම් විසිටර්ස් වශයෙන් ඒ ගේනකොට එනකොට ඔවුන්ගේ පැරණි වෛද්‍ය වාර්තා අරන් ආවතින් ඉතාමත් පහසු වෙනවා. මෙහි අනිත් තමන් වෛද්‍යවරයෙක් ළඟට පැමිණෙනට ඒක ඉතාමත් උපකාරී වෙනවා තමන්ගේ රෝග සම්බන්ධව දැන කියාගන්න. ඒ එනකොට මතක තියාගන්න ඕනේ දැන් එක්ස්රේ කොළ, ඒ කියන්නේ අර එහෙම නැත්තම් අල්ට්‍රාසවුන්ඩ් කරපු ඒවයි ෆොටෝකොපි ඒ වගේ දේවල් ගෙනීමෙන් පළක් නැහැ. අපට අවශ්‍ය වෙන්නේ ඒකේ වාර්තාව. එක්ස්රේ එකක් ගත්තනම් රේඩියෝලොජිස්ට් කෙනෙක්ගෙන් ඒක සම්පූර්ණ වාර්තාව අරන් එන්න ඕනේ. එහෙම නැත්තම් අපිට අර ගේන මේ සෙලුලොයිඩ් පින්තූර හරි එහෙම නැත්තම් ෆොටෝකොපි හරි MRI වල තියෙන ෆොටෝකොපි හරි ගණත් වැඩක් වෙන්නේ නැහැ. ඒවා අපට ඒව කියවන්න බෑ. අනිත් එක අපිට රෝහලට ඒවා පිටක් කරාට ඒගොල්ලෝ ඒව බලන්නෙත් නැහැ. පුළුවන් නම් ඒවයි ඩිජිටල් කොපීස් පෙන් ඩ්‍රයිව් එකකට හරි දෙයකට අරගෙන ඒක ඩිජිටල් කොපීස් කරනකොට අපට රෝහලට පිටක් කරන්න පුළුවන් යම්කිසි අවස්ථාවක් එහෙම දෙයක් උදා වුණොතින්. ඒවෙන් තමයි තීරණය කරන්න පුළුවන් ඇත්තටම උන්ගේ රෝගය. අනිතක වෛද්‍යවරුන්ගේ වාර්තා අරන් එනකොට පුළුවන් තරම් ඒවා ටයිප් කරලා ගෙනවනම් වැඩිය හොඳයි. අනිතක බෙහෙත් තුණ්ඩුරන් අරන් එනවනම් ඔවුන්ගේ ඒ දීපු ඒ තුණ්ඩු බොහෝමයක්ම තුණ්ඩු අපට මෙහි වෛද්‍යවරුන්ට කියවන්න බෑ. ඒ අකුරු කියවන්න හරි අමාරුයි. අනිත් එක බොහෝ බෙහෙත් තියෙන්නේ වෙළඳ නාමයෙන්. ඒ කියන්නේ ජෙනරික් නමින් නෙවෙයි බෙහෙත් ලියන්නේ ලංකාවේ. ඒක නිසා පුළුවන් නම් ඒ බෙහෙත් තුණ්ඩු නැතුව බෙහෙත් බෝතල් හරි කුප්පි හරි එහෙම නැත්නම් කායි තියෙන බොක්ස් එකේ තියෙන ලේබලි හරි බොක්ස් එක අරන්ගෙනව නම් හරි වැඩ ඉක්මනට කරගන්න පුළුවන්. ඒක නම් අපිට බොහොම ලොකු උදව්වක් කරනවා. බෙහෙතුන්ට ලෙඩුන්ට බෙහෙත් රෝග බෙහෙත් නියම කරනකොට අනිත් එක නිතරම මෙහෙ ආවට පස්සේ NHI නොම්බරයක් දෙනවා, National Health Index කියන නොම්බරේ. ඒ නොම්බරේ ඉතාමත් වැදගත්. ඒක තමන් මතක තියාගන්න ඕන. තමන්ගේ පවුලේ කාගෙත් ළමයින්ගේ දූ දරුවන්ගේ කාගෙත් ඒ නොම්බර ළඟ තියාගන්න ඕනේ. ඒ ඉතාමත්ම උපකාරී වෙනවා. රෝහලකට ගියොත් නැත්තම් බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න ගියොත් නැත්තම් එක්ස්රේ එකක් ගන්න ගියොත්. ඒ කියන්නේ අපේ නම් මෙහෙ අයට කුරු නැහැ. ඒ කියන්නේ අපට සාමාන්‍යයෙන් නම් පහක් හයක් විතර තියෙනවානේ. ඒක දිග වැඩි. ඉතින් අනිත් එක වාසගම කියලා වැටෙන්නේ පාස්පෝර්ට් එකේ තියෙන වාසගමනේ. ඒක තමයි අපි දැන් ගොක් අය පාවිච්චි කරන්නේ. ඒ ඊට වෙනස් වාසගමක් වෙන්න පුළුවන් සාමාන්‍ය භාවිතයේදී. සා වෙනස් නමක් වෙන්න පුළුවන්. නමුත් රාජකාරි වැඩවලදී භාවිතා වෙන්නේ වාසගම පාස්පෝර්ට් එකේ තියෙන විදිහට. ඒක කියව ගන්න ලියා ගන්න මිනිස්සුට අපහසු නිසා මෙහේ අයට ඒක නිසා අර NHI නම්බර් එක ඉදිරිපත් කරොතින් තමන්ගේ උපන්දිනයත් එක්ක හරි පහසු වෙනවා ඕනම දෙයක් කරගන්න. දැන් අලුතින්ම රෝගියෙක් වෛද්‍යවරයෙක් ළඟ ලියාපදිංචි වුණාම ඒ ලියාපදිංචි වෙනවට අවශ්‍ය වෙනවා තමන්ගේ වීසා එක, වීසා එකේ කොපියක්, පාස්පෝර්ට් එකේ පින්තූරය තියෙන පිටුවේ කොපියක්. ඒ දෙක අවශ්‍යමයි ලියාපදිංචි වීම සඳහා. ඊට පස්සේ මුලදීම අපගේ සහායනයකට අනුවම එතනදී අපි ලකුණු කරගන්නවා එයාගේ සෝෂල් හිස්ටරි, ඒ කියන්නේ පසුබිම කරන රැකියාව. එතකොට පවුලේ කී දෙනෙක් ඉන්නවද, ගෙදර කී දෙනෙක් ඉන්නවද, ළමයි කී දෙනෙක් ඉන්නවද, ඔවුන්ට අසනීප රෝග තියෙනවා, එහෙම නැත්නම් තමන්ගෙට පෞගිය කාලේ හැදිලතුණු රෝග අසනීප, ඒ සඳහා ගත්ත බෙහෙත් වර්ග, එතකොට බෞලේ විස්තරය, අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට බ්ලඩ් ප්‍රෙෂර් තිබුණාද, කැන්සර් තිබුණාද, හාර්ට් ඇටැක් හැදුණාද, ඒ වගේ ප්‍රශ්න අපි අහනවා. එතකොට අනිත් එක තමයි අපේ ආහන තවත් ප්‍රශ්නයක් තමයි ඔවුන්ගේ දුම්පානය සම්බන්ධව සහ ඇල්කොහොල් පානය සම්බන්ධව. ඒ කරුණුත් අපි ලකුණු කරගන්නවා. ඉතාමත්ම වටිනා දෙයක් තමයි ඇලර්ජි. ඒ කියන්නේ අසාත්මිකතාවයක් හැදලා තියෙනවද යම් කිසි බේතකට. එහෙනම් ඒ කුමක්ද, ඒ කෙසේ සිදුවේ කෙසේද කියන එක. එහෙම නැත්නම් ආහාරවලට ඇලර්ජික්තාවයක්, ඒවත් අපි සටහන් කරගන්නවා. මේ ඔක්කොම සටහන් කරගන්නේ තමන්ගේ ඉදිරි අනාගතේ මතු අනාගතයේදී ඉස්සරහදී යම් කිසි දෙයක් වුණොතින් ඒ සිබ්‍රද කටයුතු කිරීමට පහසු වෙන නිසා. හොඳට මතක තියාගත යුතු දෙයක් තමයි අවුරුදු 30ට වැඩි ඕනම පිරිමි කෙනෙක්, ඒ කියන්නේ සවුත් ඊස්ට් ඒෂියන්ස්ලා, අපි වගේ ඉන්දියා, ශ්‍රී ලංකන්, අපේ පලා කොටස් වලට අයිති හැම කෙනෙක්ම අවුරුදු 30ට වැඩි සෑම පිරිමියෙක්ම කරගන්න ඕන පරීක්ෂණ තියෙනවා. ලෙඩක් වෙනකන් ඉන්න නරකයි. ඉට ඉස්සෙල්ලා මේ පරීක්ෂණ කළා. ඒකේ තමන්ගේ බේස් ලයින් එක මොකද්ද කියලා සටහන් කරගන්න එක හොඳයි. ඒ කියන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් එක, ලිපිඩ්ස්, ඒ කියන්නේ කොලෙස්ටරෝල්, අයින්තක ලිවර් එකේ පරීක්ෂණයක්, සීරම් ක්‍රියාටිනින් කියන්නේ කිඩ්නි පරීක්ෂණයක්, වකුගඩුවේ, ඉගන්නේ අනිතක තමයි HbA1c, ඉගන්නේ දියවැඩියාව. අපි දියවැඩියාව වලට ෆාස්ටින් බ්ලඩ් ෂුගර් බලන්නේ නැහැ. බලන්නේ HbA1c තමයි බලන්නේ. ඒ කියන්නේ මාස 3ක් ඇතුළත සමගේ සීනි තත්ත්වයේ තියෙන ඇවරේජ් එක තමයි එකෙන් බලන්නේ. ඉතින් මේක පරීක්ෂණයකටවත් තමා විසින් නිරාහාරව ඉන්න ඕන නැහැ. අපි නිරාහාරව ඉන්න කියන්නේ ඇත්තටම ගොඩාක් LDL කොලෙස්ටරෝල් LDL වැඩි අයට තමයි නිරාහාරව ඉඳලා ගන්න කියන්නේ. එහෙම නැත්නම් ෂුගර් වලට බලන්න අපි නිරාහාර විය යුතු නැහැ. දැන් අපි කිව්වේ පිරිමියාට අවුරුදු 30ට වැඩි අයට මේව කරගන්න ඕන. ගැහැණු අයට, ස්ත්‍රීන්ට පුළුවන් අවුරුදු 40 වෙනකන් ඉන්න. අවුරුදු 40 පැනනට පස්සේ තමයි මේ පරීක්ෂණ හැම එකක්ම කරගත යුත්තේ. විශේෂයෙන් මේ වගේ අයට ආබාධිත රෝග, නිදංගත ආබාධ තියෙනවා නම් අවුරුද්දකට තරක් එක ඒ පරීක්ෂණ සියල්ලම කරගන්න ඕනේ. අපි කියමු මානසික රෝග තියෙන තත්ත්වයේ ඉන්න කෙනෙක් ඉන්නවනම්, ඒ කියන්නේ ඩිප්‍රෙෂන්, සිසොෆ්‍රීනියා, ඇන්සයිටි වගේ ලොකු අසනීප තියෙනවා. ඒ අය අවුරුදු 25 දී මේ ඔක්කොම පරීක්ෂණ කරගන්න ඕනේ. තව ප්‍රශ්නයක් තමයි අපෙන් අහන මේ කෝෆ් සිරප් පිළනවා උඟක් රෝගීන් ඉඳගෙන විටමින්ස් එක එක වර්ගයේ වයිට්මින් වර්ග ඉල්ලනවා. ඇත්තටම අපි ඒවා වෛද්‍යවරුන් විශේෂයෙන් ඒවා නියම කරන්නේ නැහැ ලංකාවේ වගේ. මෙහි ඒවා නියම කරන්නේ ගන්න පුළුවන් ෆාමසියෙන්. ෆාමසියට ගියාම ෆාමසි වල ඉන්නත් කෙමිස්ට්‍රා ඒගොල්ලෝ ඒ තමන්ට අවශ්‍ය දේ ඉල්ලුවාම ඒගොල්ලෝ හොයලා දෙනවා තමන්ට අවශ්‍ය මොකද්ද කියලා. ඇත්තටම වයිටමින් ඌනතාවයක් නැත්නම් වයිටමින් ගන්න අවශ්‍යත් නැහැ. කෝෆ් සිරප් එකත් අපිට එච්චරම ඒ ගැන කියන්නේ නැහැ. නමුත් රෝගීන් ඉල්ලනවා නම් ඌන්ට අපි දෙනවා. එය අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි නිසා. අයින්ටක බොහෝ අය ඉල්ලන එකක් තමයි මේ අනේ අපට ඇන්ටිබයෝටික් එකක් දෙන්න. මේ කැස තියෙනවා මට කැසට ඇන්ටිබයෝටික් එකක් දෙන්න. නමුත් ඇත්තටම ගොඩක් කැස ඇති වෙන්නේ වෛරස් වලින්. ඉතින් ඒකට ඇන්ටිබයෝටික් පාවිච්චිම වැඩක් නැහැ. ඇන්ටිබයෝටික් වගේ දේවල් අනිතිලේ පාවිච්චි කිරීමේ වෙන්නේ කවදා හරි තමන්ට ඒකට හුරු වුණොත් අවශ්‍ය වෙලාවකට ඒක අරගෙනීමෙන් පළක් නොවෙන්න පුළුවන්. කාලයක් යනකොට ඇන්ටිබයෝටික්ස් වලට ඒකෙන් තමන්ට ප්‍රතිශක්තියක් ඒකෙන් නොලැබෙන්න පුළුවන්. තමන්ට ඒකෙන් පිළිසරණක් නොවෙන්න පුළුවන්. දැන් අවුරුදු 60-70 කාණ්ඩේ දන්නවා ඇති ඉස්සර කාලේ පාවිච්චි කර ඇන්ටිබයෝටික්ස් මොනවද කියලා. ඒ කාලේ ටෙට්‍රසයික්ලින්, ඇම්පිසිලින් ඒ වගේ දේවල් තමයි ඉස්සර පාවිච්චි කරේ. දැන් ඒව පාවිච්චි කරන්නේ නැහැ. ටෙට්‍රසයික්ලින්, ඇම්පිසිලින් කියන කාරණා දැන් දකින්නවත් නැහැ. ඒ වයින් ප්‍රයෝජනයක් නැහැ. ඊළඟ ස්ටේජ් එකට ගිහිල්ලා ඇමොක්සිසිලින් ඇවිල්ලා තියෙනවා. ඊළඟට උඩට ගිහිල්ලා ඇමොක්සිසිලින් දිත් ක්ලැවලිනික් දිත් කියන ඕග්මන්ටින් ඇවිල්ලා තියෙනවා. ඉතින් කාලයක් යනකොට මේවත් නැති වෙලා ගිහිල්ලා තවත් දේවල් එන්න පුළුවන්. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ මේ ඇන්ටිබයොටික් පාවිච්චි. තව දෙයක් තමයි වයිටමින් ඩි. වයිටමින් ඩි නම් ඇත්තටම මේ නවසීලන්ත වගේ රටක වින්ටර් කාලෙදී අපේ වගේ කළු හැම තියෙන අය විශේෂයෙන්ම ඒ ගන්නවා නම් වඩාත් හොඳයි. ඒකෙන් ඒ හේතුව ඉරමුදුම වෙන්නේ නැහැ. අනිත්ක අපි ඇඳුම් ඇඳගෙන ඔක්කොම ශරීරය කව කරගෙන ඉන්නේ අපිට හිරුවෙලිය වැටෙන්නේ නැහැ. ඒක නිසා කැල්සියම් උරා ගන්න එක අපට ඇති වෙන්නේ නැහැ. වයිටමින් ඩි උපකාර වෙනවා කැල්සියම් උරා ගන්න. වයිටමින් ඩි අපට ලැබෙන හිරුවෙලියෙන්. ඒක නිසා වයිටමින් ඩි ගන්න එක උඟක් හොඳයි මේ මාස 3-4 ඇතුළත විශේෂයෙන්ම. ඒක ඌනතාවයක් මම නම් දැකලා තියෙන විදිහට බොහෝ අයට අපේ අයට ශ්‍රී ලාංකිකයන්ට වයිටමින් ඩි ඌනතාවයක් තියෙනවා. හේතුව කළුවම තියෙන නිසා අපේ අඟ අර ඒ හිරුවෙලියෙන් වැටෙන නිසා ඒ කාරණා නිසා මේ අපට වයිටමින් ඩි ඌනතාවයක් තියෙනවා. වයිටමින් ඩි ඌනතාවයක් තියෙනවා ඇද්ද කියන පරීක්ෂණ කාණ්ඩ 12-5ක් විතර යනවා. ඉතින් ඊට වඩා ලේසිය මාත්‍රන ඔය විටමින් ඩි ගන්න එක. අනිත් එක වයිටමින් ඩි වලින් අපේ ඉමුනිටි එකට බොහෝ උපකාර වෙනවා. මේ කාලේ තමයි අපිට ගොඩක් වෛරස් ලෙඩ හැදෙන්නේ. කැස සෙම්ප්‍රතිශාප, ෆ්ලූ එක ඒවටත් ඒවයින්නුත් වළකින්න අපේ ඉමුනිටි එක ශක්තිමත් වෙන්න ඒක වැදගත් වෙනවා.
වෛද්‍යතුමනි ජීපි කෙනෙක් ළඟ ලියාපදිංචි විය යුත්තේ ඇයි? ඒ වගේම තමයි එසේ වුණත් වෙන තැනක බෙහෙත් ගන්න ගියාම සිදුවෙන සිද්ධීන් පිළිබඳවත් අපිට පුංචි පැහැදිලි කිරීමක් කරන්න. ඒ වගේම තමයි රෝහලේ ස්පෙෂලිස්ට්ලා සහ ජීපි අතර තියෙන සම්බන්ධතාවය මොකද කියන එකත් පැහැදිලි කරොත් හොඳයි.
සෑම පුරවැසියෙක්ම ජීපි කෙනෙක් ළඟ ලියාපදිංචි වෙන්න ඕන. එහෙම වුණාම තමයි තමන්ගේ රෝගවලට නිසියාකාර ප්‍රතිකාර ලබා ගත හැකි. එතකොට තමන්ගේ පුද්ගලික තමන්ගේම වෛද්‍යවරයා තමා ගැන හැම දෙයක්ම දැනගෙන සිටින්න ඕන. ඊළඟ දවසේ යනකොට ඒ ඔක්කොම සියලු දේවල් ඔවුන්ගේ පරිගණකයේ සඳහන් වෙලා තියෙනවා. හැම දෙයක්ම රෝගී කියන හැම දෙයක්ම පුළුවන් තරම් ඒ සටහන් වෙනවා. ඉතින් අවුරුදු ගාණක් ගියත් ඒවා එතරම් තියෙන නිසා එකම සායනයකට යනවනම් තමයි බොහොම හොඳ. එකම වෛද්‍යවරයා නොවුනත් එකම සායනයට ගියාම ඒ සායනයේ කාටත් වෛද්‍යවරුන්ට ඒ කම්පියුටර්ගේ සඳහන් සම දෙයක්ම බලා ගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට තමන්ට යන්න ඕන දවසට එතන අපොයින්ට්මන්ට් එකක් ගන්න බැරි නම් තමාට ඉතාමත් මහදිස්සි නම් වෙන තැනකට යන්න පුළුවන්. ඒක නේ වයිට් ක්‍රොස් වගේ ඒවා තියෙන්නේ. හවසද නැත්නම් නිවාඩු දවස්වලට රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්න. ඒවට ගියාම එතෙන්දී තමන් කියන්න ඕනේ තමන් බැලුවට පස්සේ එම වාර්තාව තමන්ගේ වෛද්‍යවරයාට යවන්න කියලා. එහෙම නැත්නම් අතන කන්ටිනියුටි එක නැති වෙලා යනවා. ඒ කන්ටිනියුෂන් එක තියන්න සමහර වෛද්‍යවරු නම් එය රෝගියාගේ නියමිත වෛද්‍යවරයා ළඟට එම සායනයෙන් පිටත් කරනවා. නමුත් සමහර සායනවල ඒක නිසියාකාරව කෙරෙන්නේ නැති බවට පෙන්නලා තියෙනවා. ඒක නිසා එහෙම තැනකට වෙනත් තැනකට ගියෝතින් වයිට් ක්‍රොස් එකකට ගියෝතින් කරුණා කළා එතන රිසෙප්ෂනිස්ට්ලට හෝ එතන අයට දන්වන්න මේ මෙතන වෛද්‍ය වාර්තාව තමාගේ වෛද්‍යවරයාගේ සායනයට යවන්න කියලා. එතකොට සමහර වෙලාවට එතනදී එක්ස්රේ ගන්න කිව්වොතින් අල්ට්‍රාසවුන්ඩ් ගන්න කිව්වොතින් ඒ තැන් වලටත් දන්වන්න එම වාර්තා තමාගේ වෛද්‍යවරයාට යවන්න කියලා. ඒ කියන්නේ අපි යම් කිසි අවස්ථාවක අපේ රෝගියෙක් රෝහලට යවන්න සිද්ධ වුණොතින් අපිට ඒ හැම දෙයක්ම අඩංගු වෙලා තියෙන්න ඕන අපේ ළඟ වාර්තා වෙලා. ඉතින් ඒ වාර්තාව මිස්තුනොතින් අඩුපාඩුවක් වෙනවා. දැන් අපි රෝහලට රෝගියෙක් යවනකොට අපි ඔක්කොම විස්තර ටික සටහන් කළා. ඒ රෝහලේ වෛද්‍යවරුන්ට කියවන්න පහසු විදියට ගොනු කළා. සම්පින්දණය කළා තමයි අපි ඒ වාර්තාව හදලා යවන්නේ. එහෙම නැතුව අපි රිෆර් නොකරත් යම් කිසි රෝගයක් සම්බන්ධව අපට අවිනිශ්චිතතාවයක් ඇති වුණොතින් අපි ඒක ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරයාට අපි එය දන්වා යවනවා. ඔහු ඒට ඉතාමත් නික්මනින් අපට ඒකට පිළිතුරක් දෙනවා. ඒ ජීපී කෙනෙක් සහ ස්පෙෂලිස්ට් අතර තියෙන සම්බන්ධතාවයේ බොහොම ඉහළයි. හරියට අපෙන් රෝගියෙක් අපේ ප්‍රශ්නයක් අහුවාම අපි ඒකට උත්තර දෙන්න ඒකට ක්‍රියා කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් අපි අහන ප්‍රශ්නවලට අපට උත්තර දෙන්න අපට උපකාර වෙන්න ඔවුන් නිතරම බැඳිලා ඉන්නවා. ඒක නිසා මම මුලින් කිව්ව පරිදි අපි ළඟට එන විට රෝගියෙක් සායනයකට යන විට තමන් බලන වෛද්‍යවරයාම හිනොස්තිරය කියා තමා ඒ ගැන දුක් වෙන්න ඕනේ. ඒ කියන්නේ එතන ඉන්න වෛද්‍යවරු හැම කෙනෙක්ම එම රෝගියාගේ විස්තර බලලා තමයි රෝගියාට අඬ ගහන්නේ, කරන් එන්නේ කාමරේට අඬ ගහන්නේ බලන්න ඔක්කොම ටික දැන පියාගත්තට පස්සේ තමයි. ඒ සඳහා මීටු 10ක් 15ක් පමණ කාලයක් ගත කරනවා වෛද්‍යවරයෙක්. අනිත් එක වෛද්‍යවරයා ළඟට යනකොට තමන්ට කිව යුතු ප්‍රධානම අසනීපය මුලින් කියන්න මතක තියාගන්න ඕනේ. සමහර රෝගීන් ඉතාමත්ම අඩුම අවශ්‍යතාවය තියෙන ඒවා කියලා ඒ සඳහා වෛද්‍යවරයාගේ සම්පූර්ණ කාලය අරගෙන අවසන් මොහොතදී කියනවා ප්‍රධාන අමාරුව. එතකොට වෛද්‍යවරයා ලොකු අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. එමගින් එම කාලය දික් වෙලා ඊට පස්සේ බලන් ඉන්න රෝගියාගේ කාලයත් මෙතනට ගන්න වෙනවා. එතෙන්දී ඒ ඊළඟට ඉන්න රෝගියාත් අපහසුතාවයකට පත් වෙනවා. ඒක නිසා තමන්ගේ පළමු වෙනම ඕමනාම කාරණය මුලදී කියලා අනිත් කාරණා පසු කියන්න කියනෝ නම් තමයි වඩාත් උචිත වෙන්නේ. මට ගිය මීට පෙර වැඩසටහනේදී මං ACC ගැන කතා කරා. මට මිතන මට එකක් කියන්න මතක නැති වුණා. යම්කිසි වැඩ කරන තැනක රාජකාරී නියුක්ත තැනක එක්කෝ ගරාජයක හරි මොනක් හරි තමන් කරන වැඩ කරනකොට තමන්ට අසනීපයක් හැදුණා නම් අතක් කකුලක් මොකක් හරි කැක්කුමක් ආසනීපයක් තුවාලයක් එහෙම දෙයක් වුණා නම් මතක ඇතුව ඒ වැඩ කරන තැන ඉන්සිඩන්ට් ෆෝම් එකක් පුරවන්න. ඉන්සිඩන්ට් ෆෝම් එක කියන්නේ මට මෙහෙම දෙයක් මේ වෙලාවේ සිද්ධ වුණා කියන එක සඳහන් කරන්න. ඒක එතන තියෙනවා පෝරම කොළ. එයින් කොළයක් අත්සන් කරලා බාර ලියලා විස්තර ලියලා දෙන්න ඕනේ. එහෙම නැතුව පහුගිය දවසක මාසෙකට විතර පස්සේ අවිල්ල අපිට මෙහෙම කියලා අපි ඒකට ACC දැම්මහම ඒ වැඩ කරන තැන එතන මැනේජර් හරි අයිතිකාරය හරි කවුරු හරි ඒකට පොඩ්ඩක් උරණ වෙන්නත් පුළුවන්, ඒකට අගමැති වෙන්නත් පුළුවන්. ඇයි අපිට මේක කියන්නේ නැතුව මෙහාට ගියේ කියලා. ඒක නිසා හොඳට මතක තියාගන්න ඉන්සිඩන්ට් ෆෝම් එක පුරවන්න. තමයි වැඩ කරන තැනදී ආබාධයක් ඇති වුණා නම් අනිත් එක ACC එකක් ලොජ් කරනකොට ඒ ඒ ඇක්සිඩන්ට් එක ඒ ආබාධය සිදුණු නියම ආකාරය, ඒ කියන්නේ මෙකනිසම්, ඒ මෙකනිසම් එක හරියට කියන්න ඕනේ. අපි කියනවා නම් අපි ක්‍රිකට් ගහන්න කියලා තුවාල නැහැ කියලා වැඩක් නැහැ. ඒ කියන්න ඕන ක්‍රිකට් ගහනකොට බෝලයක් දානකොට උරේ එකක්ම ආවා, එම නැත්තං වකරි බඩක් නුහුරට යමක් අදින්න ගිහිල්ලා නුහුරට කාරකේ සීට් බෙල්ට් එක අදින්න ගිහිල්ලා ඒකට අපි කියන ඕක්වර්ඩ් කියලා, එහෙම වෙලා තමයි මගේ අතට උනේ කියලා හරියට නියමිත ආකාරයෙන් සිදු වූ දේ හරියට කියන්න ඕන. එතකොට කවදාවත් ඒක ECG එකෙන් ඩික්ලයින් කරන්නේ නැහැ.
ස්තුති වෛද්‍යතුමනි. ඉතින් අද අපේ වෛද්‍ය සාකච්ඡාවට සම්බන්ධ වුණේ උඩාහු වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂක රජින පදක්කම්ලාභී වෛද්‍ය අශෝක ඩයස්.
See me. මට ඇසුණා රහසින් මට ඇසුණා
ඔබේ ජීවිතේ ඊය කියලා දවසකුත් තියෙනවා අද කියලා දවසකුත් තියෙනවා ඒ වගේම හෙට කියලා දවසකුත් තියෙනවා. ඉතින් මේ දවස් තුන එහෙමත් නැත්නම් මේ කාල තුන අරගෙන බැලුවහම අපිට වඩාත් වැදගත් දවස බවට පත් වෙන්නේ කවද කියලාද ඔබ හිතන්නේ? ඉතිහාසයට එක්කුණු ගෙවි ගිය ඊයේ දවසද? එහෙමත් නැත්නම් එළඹුණු නැති හෙට දවසද? නැත්නම් මේ අපි ජීවත් වෙන අද දවසද? අද දවස වඩාත් වැදගත් දවසක් බවට පත්කර ගැනීමට හැකියාවක් තියෙනවා නම් වඩාත් ශක්තිමත්ව හෙට දවසට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ අද දවස අලුත් විදිහකට අපි පටන් ගන්නෙ කොහොමද? අලුත් විදිහකට අපට අද දවස පටන් ගන්න පුළුවන් නම් එය කොයිතරම් දුරට අපේ අනාගතයට වැදගත් වෙනවාද? ඉතින් අද දවස අලුත් විදිහට පටන් ගන්න අපි අලුත් විදිහට හිතන්න ඕනේ. අලුත් දේවල් ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඉතින් අදත් ජීවිතයට අලුත් දෙයක් එකතු කරන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඒ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක අද දවසේ එකතු වෙනවා මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ද සුගද්ද සිල්වා මහතා.
අයිබෝන් සුබ දවසක් කියලා ලංකාවින්දලා නව ශ්‍රී ලංකේ මේ වෙලාවේදී අපිව අහන ශ්‍රාවක ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් මතක් කර සිටිනවා. නැවතත් ලංකාවින්දලා අපි ඔබ අමතනවා. අද අපි කතා කරන්නේ සමහරලාට ඔබ අහලා ඇති මේ කතාව. ඒ වුණාට මම හිතුවා මේක ටිකක් වෙනස් විදියට ඔබට ඉදිරිපත් කරන්නට ඕනි කියලා. මේකේ මාතෘකාව තමයි ඉංග්‍රීසියෙන් කියන කොක්රෝච් තියරි. සුන්දර් පිචායිගේ කැරපුතු න්‍යාය කියලායි කියන්නේ. මේ Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නැත්නම් CEO Chief Executive Officer සුන්දර් පිචායි විසින් කරපු මේ මනරම් දේශනයක් ඇසුරෙන් තමයි අද මම මේ කතාව කරන්නේ. එක දවසක් මේ සුන්දර් පිචායි මහත්මයා මේ අවන්හලකට ගිහිල්ලා තේ එකක් බිබී ඉන්නකොට එයා දැක්කා කාන්තාව දෙන්නෙක් යාළුව දෙන්නෙක් ඇවිල්ලා ඒගොල්ලොත් තේ හරි කෝපි හරි මොන හරි අරගෙන බොහොම ලෙංගතුව ඉන්නවා. ඊට පස්සේ එකපාරටම කරපොත්තේ පියාඹගෙන ඇවිල්ලා එක කාන්තාවකගේ ඇඟේ වැහුවලු. කාන්තාව ඉතින් කරපොත්තන්ට බයයි නේද? කෑ ගහගෙන උඩ පැන්නා. බොහොම කලබලයට පත් වුණා. උඩ පනින්න ගියා. ඊළඟට අත් දෙකෙන්ම ගස්සා ගහගෙන කැරපොත්තන්ගෙන් මිදෙන්න උත්සාහ කරා. මෙතැබේ වැඩි වුණේ දැන් මේ කලබලය නිසා කැරපොත්තත් කලබලයට පත් වුණාලු. ඊට පස්සේ දැන් මොකද කරේ? කැරපොත්තටත් යන්නේ නම් නැති වුණානේ. කැරපොත්ත ගිහිල්ලා මේ කාන්තාවගේ යාළුවගේ ඇඟේ ඔන්න වැහුවලු. එතකොට තමයි හරිම ප්‍රශ්නයක් වුණේ. දැන් ඉතින් ඒ කාන්තාවත් කාන්තාවක්නේ, ඔන්න කැරපොත්තට බයේ කෑ ගහන්න ගත්තා. ඊට පස්සේ දැන් ඔන්න නිරන්තරයෙන්ම මේ කැරපොත්තා එක කාන්තාවකගෙන් තව කාන්තාවකට, ඒ කාන්තාවගෙන්ම අනිත් කාන්තාවට මාරුවෙන් මාරුවට මේ කෑ ගැහිල්ලට බය වෙලා කැරපොත්තත් මං හිතන්නේ භයට බය වෙලා රකියා ගන්න දෙයක් නැතුව මේ ගෑනු දෙන්නගේ ඇඟට වහනවා. දැන් මොකද වෙන්නේ ඇත්තේ? මේ වෙලාවේදී මේක දිහා බලාගෙන හිටියා ආපන ශාලාවේ සේවකයෙක්, වේට කෙනෙක්. ඊට පස්සේ එයා මොකද කරේ? දුවගෙන ඇවිල්ලා අර කාන්තාව දෙන්නගේ මැද්දෙන් හිටගත්තලු. හිටගත්තට පස්සේ මොකද උනේ? අන්න දැන් උතුරු දකුණ මාරු වෙලා හිටපු කැරපොත්තා මොකද කරේ? අර සේවකයාගේ ඇඟේ වැහුවලු. දැන් මම ඔබලොන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් දැන් මේ සේවකයා මොකද කරන්න ඇත්ති කියලා ඔබට මොන වගේ උත්තරයක් දෙන්න පුළුවන්ද? දැන් කාන්තාවගේ ඇඟේ වහපු කැරපොත්ත තමයි අර කාන්තාව දෙන්නගේ ඇඟේ වහපු කැරපොත්ත තමයි අර සේවකයාගේ ඇඟේ වැහුවේ. දැන් මෙයා මොකද කරේ? මං හිතන්නේ ඔබ ඔබ හිතපු උත්තරේ හරි වෙන්නත් ඇති, වැරදි වෙන්නත් ඇති, මොන දේ වුණත් දැන් මෙයා කෙලින් හිටගෙන නොසෙල්බි හෙල්ලෙන්නේ නැතුව කමිසේ වහලා හිටපු මේ කැරපොත්ත දිහා හොඳින් නිරීක්ෂණය කරා. නිරීක්ෂණය කරලා එයාගේ මූවමන්ට්ස් බලලා ඉවර වෙලා මෙයා මොකද කරේ? හිමීට පියවර අරගෙන එළියට ගිහිල්ලා, ආපන ශාලාවෙන් එළියට ගිහිල්ලා කැරපොත්තව විසි කරලා දැම්මලු. දැන් හරිම ප්‍රශ්නයක් වුණා, කොහොම හරි කැරපොත්තව එළියට යැව්වා. සේවකයාට හැමෝම අත්පුඩි ගැහුවා, අර කාන්තාව දෙන්නත් හා කියලා සුසුමක් හෙළුවා. දැන් මේක දිහා බලාගෙන හිටපු සුන්දර පිචායි මහත්මයා කල්පනා කරනවලු, දැන් මේ කලබලයට හේතුව කැරපොත්තද? එහෙමනම් කැරපොත්ත නම් මේක කලබලයට පත් කරේ අර ආපන ශාලා සේවකයාට මුකුත් තුනේ නැත්තේ ඇයි? එතනදි තමයි අපිට ඕන කරන පාඩම එන්නේ. දැන් ඇත්තටම අර කාන්තාවන්ට කරදරයක් උනේ කැරපොත්තු නෙමෙයි. ඇත්තටම සහෝදරවරුනි, ඒ කැරපොත්ත නිසා ඇතිවුණු කරදරය පාලනය කරගන්න ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඒකට ඒගොල්ලෝ රියක් කරපු විදිය හෝ රෙස්පොන්ඩ් කරපු විදිහේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඇත්තරම දැන් බලන්නකෝ, අපේ ගෙදර ඔබගේ ස්වාමි පුරුෂයා සමහරට බිරිඳ වෙන්න පුළුවන්. සමහර වෙලාවට කෑ ගහන වෙලාවේදී ඇත්තටම මේ බාධාවක් ආවම අපි මොකද කරන්නේ? එකපාරටම ඒකට ප්‍රතිචාර දක්වනවාද, ප්‍රතික්‍රියා දක්වනවාද කියන එක තමයි අපි දැන් කතා කරන්නේ. දැන් ඔබ වාහනයක යනවා කියලා හිතන්නකෝ. ඔබ පාරේ යනකොට ට්‍රැෆික් ලයිට් එකක් තියෙනවනේ, කළ ලයිට් එකක. කළ ලයිට් එකේ ලයිට්ස් කීයක් තියෙනවද? ඇත්තටම පාරේ යනකොට අපිට උණ වෙන්නේ මිත්‍රවරුනි, රතු පාටයි කොළ පාටයි. රතු පාට ඕනේ නවතින්න, කොළ පාට ඕනේ අපිට යන්න. එහෙනම් ඇයි තුන්වෙනි ලයිට් එකක් තියෙන්නේ? මේක කහ පාට වෙන්න පුළුවන්, තැඹිලි වෙන්න පුළුවන්. ඇයි මේ පාට තියෙන්නේ? මේ පාට තියෙනක ඔබ හිතුවද? අද වැරට යනකොට ඔබ හිතන්න, මෙතනදි ටෙස්ට් කරන්නේ ඔබගේ ඉවසීම, පේෂන්ස් කියන එක. දැන් නවසීලන්ත කොහොමද වෙන්නේ දන්නේ නැහැ. ලංකාවේ නම් වැඩිපුරම හෝන් සද්දය ඇහෙන්නේ අර කහ පාට වෙලාවේදී. එතකොට ටෙස්ටින් යෝ පේෂන්ස් කියන එක තමයි එතනදි බලන්නේ. ඔබට මේ කොළ පාටයි රතු පාට අතරතුරේදී ලැබෙන ඉසිඹුව ඉන්ටර්වල් එකේදී ඔබ කොයි විදිහටද ඔබ ප්‍රතික්‍රියා දක්වන්නේ සහ ප්‍රතිචාර දක්වන්නේ කියලා. දැන් වැඩේ වෙලා තියෙන්නේ, අපි අර කැරපොත්ත දැක්ක ගමන් අර කාන්තාව දෙන්න මොකද කරේ? රියැක් කරා, ප්‍රතික්‍රියා කරා. හැබැයි අර වේටර් මහත්තයා ප්‍රතිචාර දැක්වේ. ඒ කියන්නේ අර කළ ලයිට් එකේ වගේ, කහපාට තැඹිලි පාට වගේ සංසුන් වෙලා එයා මොකද කරේ? රෙස්පොන්ඩ් කරා. ඉතින් ජීවිතයේ ලොකු පාඩමක් අපිට මෙතනදී එනවා නේද? අපි ගොඩක් වෙලාවට ජීවිතේ ප්‍රශ්නයක් ආපුවම තග්ගාලා මොකද කරන්නේ? රියැක් කරනවා. තග්ගාලා අර පැනික් බටන් එක රතු පාට ප්‍රෙස් කරනවා. අපිට පුළුවන් නම් මිත්‍රවරුනි, චූට්ටක් පස්සට ගිහිල්ලා අර ඉසිඹුවක් අරගෙන, චූටි ඉන්ටර්වල් එකක් අරගෙන, චූටි සුසුමක් ඉහළට අරගෙන, 1, 2, 3, 4 කියලා 10 වෙනකන් ගණන් කළා, 10, 9, 8 කියලා ඉවර වෙලා අනිත් පැත්තට ගණන් කරන්න පුළුවන් නම් ඔබට ප්‍රශ්නයක් එන වෙලාවේ ඔබගේ සේවකයාගෙන්, ඔබගේ බොස්ගෙන්, ඔබගේ බිරිඳගෙන්, ඔබගේ ස්වාමි පුරුෂයාගෙන්, ඔබගේ දරුවෙක්ගෙන්, සමාජයේ කාගෙන් හරි මතක තියාගන්න, අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් ජීවිතේ. ගොඩක් වෙලාවට අපි කරන්නේ ප්‍රශ්නයක් ආපු ගමන් අර මං ඉස්සෙල්ලා කිව්වාගේ අර පැනික් බටන් එක ප්‍රෙස් කරනවා. ඉතින් ඒ නිසා මේක ජීවිතේ තේරුම් ගන්න අපිට හරිම ලස්සන පාඩමක් කියලා දෙනවා. ඉතින් එතකොට මේ මිනිස්සේ සතුටින් සිටින්නේ ඔහුගේ සියල්ලම නිවැරදිව සිටින විදියට නෙමෙයි. දැන් කරපොත්තගේ කතාව අපිට පරිබ්‍රාහිරව ආපු දෙයක්. එතකොට මේකට අපි අර කාන්තාව වගේ රියක් කරන්න ගියොත්, ප්‍රතික්‍රියා දක්වන්න ගියොත් ප්‍රශ්න ගොඩකට මුහුණ දෙනවා. ඉතින් අද දවසේදී අපි උත්සාහ කරමු අර බේටර් මහත්තයා වගේ මේ ප්‍රශ්නයක් ආපු වෙලාවේදී සංසුන් මනසින් අපි රෙස්පොන්ඩ් කරන්න. අර ග්‍රීන් රෙඩ් නෙමේ ඇම්බර් ජෝන් එකේ නැත්තම් කහ පාට ලයිට් එකේ ඉඳලා අපි උත්සාහ කරමු අද ඉඳලා මේ ප්‍රශ්න වලට ධනාත්මක විසඳුමක් ගන්න. ඉතින් ඒ නිසා අවසාන වශයෙන් ඉවර කරන්න ඉස්සෙල්ලා මම කියනවා මේ හැම දෙයකදීම තියෙන ප්‍රධානම දේ තමයි ඔබ යමක් කෙරෙහි දකින ආකල්පය. අපි කියන ඇටිටියුඩ් එක. මේ ඇටිටියුඩ් එක වැරදුනොත් තමයි බිහේවිය එකක් විදියට, චර්යාවන් විදියට එළියට එන්නේ. ඒ නිසා අපි උත්සාහ කරමු මේ දේවල් දිහා හරියට බලලා සතිමත්ව ජීවිතේ ජයග්‍රහණය කරන්න. තවත් දවසකින් හම්බෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා, ජයෙන් ජයම වේවා, සතිමත් වේවා. සිහියෙන් අපි දිනමු අපේ ජීවිතය.
බොහොම ස්තුතියි අමින්ත අපගේ වැඩසටහන සමග සම්බන්ධ වෙලා අදත් ජීවිතයට එකතු කරගන්න වැදගත් කරුණු පිළිබඳව අපිට කියා දුන්නට. ඉතින් අද දවසේ අපේ වැඩසටහනට එකතු වුණේ මානව සම්පත් කළමනාකරණ උපදේශක අමින්ත සුගද්ද සිල්වා.
ඔබත් නවසීලන්තය තුළ රතයක් පදවන කෙනෙක්ද? එහෙනම් අපි මේ කතා කරන්න යනදී ඔබට ඉතාමත් වැදගත්. නවසීලන්තය තුළ රතයක් ධාවනය කිරීම සඳහා අනිවාර්යයෙන්ම තිබිය යුතු ලේඛනයක් පිළිබඳ කතා කරන්න තමයි අපි මේ ඉඩකඩ වෙන් කරන්නේ. වරන්ට් ඔෆ් ෆිට්නස් එමත් නැත්නම් වොෆ් එක ගැන තමයි අද අපි මේ කතා කරන්න යන්නේ. ඉතින් මේ කුඩා ලේඛනය පිළිබඳ කතා කරන්න සහ ඔබව දැනුවත් කරන්න බොහෝ දේ තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව කතා කරන්න හොඳම කෙනෙක්ව තමයි අද අපි අපේ වැඩසටහනට ආරාධනා කරේ.
ඔව් කැමල, ඉතින් අද මේ පිළිබඳව විශේෂයෙන්ම අපිත් එක්ක කතා බහ කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ වෙස්ට් පොයින්ට් මෝටර්ස්ගේ අධිපති ඉන්දු සිරිවර්ධන මහතා. ආයුබෝවන් ඉන්දු.
ආයුබෝවන්.
නවසීලන්තයට පැමිණි පසු තමයි ගොඩක් වෙලාවට මේ වචනය අපිට අහන්න ලැබුණේ. හැබැයි මේ වචනය හරිම වැදගත් වචනයක්. මුලින්ම අහන්න සූදානම් වෙන්නේ වොෆ් එකක් කියන්නේ මොකද්ද කියලා.
ඔව් නිරෝෂි, වොරන්ට් ඔෆ් ෆිට්නස් එකක් කියලා කියන්නේ නවසීලන්තයේ වාහන සඳහා තියෙන යම්කිසි මට්ටමක්. ඒ කියන්නේ අකණ්ඩව සිදු කරන පරීක්ෂණයක් මෝටරතවල ආරක්ෂාව පිළිබඳව. එයින් ඒ මගින් සනාථ කරනවා වාහනයක අවම ආරක්ෂිත මට්ටමක් තියෙනවා කියලා. එතකොට දැන් අපි කවුරුත් දැකලා තියෙනවා ඉස්සරහා වීදුරුවේ වින්ස්ක්‍රීන් එකේ උඩ කෙළවරේ දකුණු පැත්තේ උඩ කෙළවරේ අලවන ලේබල් එක ස්ටිකර් එකකින් විතරක් වොරන්ට් ඔෆ් ෆිට්නස් එක තියෙනවා කියන එක සනාථ කරන්න අමාරුයි. නමුත් ඊට වඩා හුඟක් ගැඹුරට ගිය පරීක්ෂණයක් වාහනය සඳහා අදාළ වෙනවා. එතකොට එයින් ප්‍රධාන වශයෙන්ම කියන්න පුළුවන් දේ තමයි දැන් එම මෝටරතය මහා මාර්ගයේ ආරක්ෂිතව ධාවනය කරවන්න පුළුවන් කියන එක. ඒ වගේම එහි ඇති රියදුරාට ආරක්ෂාව ලැබෙනවා, එහි යන මගීන්ට ආරක්ෂාව ලැබෙනවා, ඒ වගේම මාර්ගය භාවිතා කරන අනිත් අයටත් ආරක්ෂාව ලැබෙනවා. දැන් අනිත් අය කියලා කියන්නේ සමහරට පයින් යන කට්ටිය පාරේ දෙපැත්තේ, එහෙම නැත්නම් නවත්තල තියෙන වාහනයක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් අපි ඉස්සර කරගෙන යන වාහනේ නැත්නම් අපි දෙසට එන වාහන. ඒ හැම එකකම ආරක්ෂාව තමා පදවන වාහනෙන් ලැබෙන්න. උදාහරණයට තමා පදවන වාහනෙන් හානියක් වෙනවා නම් ඔය කියපු කිසිම තැනකට, එතකොට ඒ කියන්නේ වාහනේ හරි මට්ටමේ නැහැ. ඒක වොරන්ට් ඔෆ් ෆිට්නස් එකක් ලබා ගැනීමට සුදුසු වන්නේ නැහැ. ඊළඟ කාරණා තමයි මේ වොරන්ට් ඔෆ් ෆිට්නස් එක කියන එක බොහෝ රටවල ක්‍රියාත්මක වෙනවා. හැබැයි වෙන නම් මුලින් ඔය වොරන්ට් ඔෆ් ෆිට්නස් කියන නම තියෙන්නේ නවසීලන්තේ විතරයි. නමුත් ඔස්ට්‍රේලියාව සමහර ප්‍රාන්තවල තියෙනවා, එංගලන්තයේ, ජපානය වගේ යුරෝපයේ හැම රටකම මේ පරීක්ෂණය සිද්ධ කරනවා. ඒක සමහර වාහනවල වසරක් පාසා සිද්ධ වෙනවා. දැන් නවසීලන්තයේදී සමහර වාහනවල මාස 6කට සැරයක් සිද්ධ කරනවා. දැන් උදාහරණයක් ගත්තාම වර්ෂ 2008 කලින් නිෂ්පාදනය කරපු මෝටර රථයකට දැනට මේ රටේ තියෙන නීතිය තමයි මාස 6කට වලංගු වොරන්ට් ඔෆ් ෆිට්නස් එකක් තමයි දෙන්නේ. කියන්නේ දැන් 2008 අවුරුදු 2008 කලින් හදපු කාර් එකක් තියෙනවා නම් අවුරුද්දට දෙපාරක් යන්න ඕනේ මේ පරීක්ෂණය සඳහා. ඒක ටිකක් කරදරයක් ඉතින් සමහර අයට. නමුත් 2000න් පස්සේ හදපු වාහන වලට අවුරුද්දට එකපාරයි මේ පරීක්ෂණය කරන්න අවශ්‍ය වෙන්නේ.
ඉන්දු වොෆ් එකක් ලබා ගැනීමේදී වාහනයක් විශේෂයෙන්ම යටත් වෙන්න ඕනේ ප්‍රධානම කොන්දේසි මොනවාද?
අවුරුද්දේ ප්‍රධානතම කොන්දේසි ප්‍රධාන කොන්දේසිය තමයි දැන් ඒ කරේ රටේ නිෂ්පාදනය කරන ඕනේ කර්මාන්තශාලාව ඔය රටක. එතකොට ඒ කර්මාන්තශාලාවෙන් පිට වෙනකොට එහෙම රටේ තිබිච්ච தত্ত্বය හා සමාන தত্ত্বයක් මේ පරීක්ෂණය කරනකොටත් වොෆ් පරීක්ෂණය කරනකොටත් තියෙන්න ඕනේ. ඒකේ මෙහෙම වෙනස්කම් වෙන්න පුළුවන්. දැන් අවුරුදු ගාණක් ගියලා වෙන්න පුළුවන් නිෂ්පාදනය කළා. එතකොට සිදුවෙන දේවල් තියෙන සමාට මේ පාට වර්ණය වෙනස් වෙන්න පුළුවන්, සීට් වල වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට ගැටලුවක් නැහැ. නමුත් ඔය යාන්ත්‍රික සහ බඳ කිසිම වෙනස්කමකට භාජනය නොවි ඒ නිෂ්පාදනය කරපු ආයතනයෙන් පිටවෙන විදිහ තිබිච්ච තත්ත්වෙම තියෙන්න ඕනේ. කියන්නේ වෙනස්කම් නොකර ඒ වගේම ගෙවිලා කැඩිලා තියෙන්න බෑ කිසිම කොටසක්. උදාහරණයක් ගත්තාම ලයිට් එකක් ගමු. පිටපස්සේ ලයිට් එකක් රතු පාට කහපාට ලයිට් තියෙනවනේ, ඒක කැඩිලා ඉරක් ගිහිල්ලා හරි තිබුණොත් ඒක අසමත් වෙනවා. උදාහරණයක් ගත්තම සීට් බෙල්ට් එකක් ගත්තම දැන් සීට් බෙල්ට් එක කාලයක් යනකොට ඒකෙන් අර නූල් එළියට ඇදෙන්න ගන්නවා. දැන් ඒ වගේ දෙයක් මේ සරලම දේවල් මම කියන්නේ. එහෙම දෙයක් තිබුණත් ඒකත් මේ ඔෆ් එක අසමත් වෙන කාරණාවක්. ඊළඟ එක තමයි මේ වාහනය මොඩිෆයි කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අමතර උපාංග ඇත්ත වශයෙන්ම සවි නොකළ යුතුයි. දැන් එහෙම හයි කරනවා නම් සමහර කොටස් වලට අපි සහතිකයක් ගන්න ඕනේ. ඒකට කියනවා LVVTA කියලා, Low Volume Vehicle Technical Association එකෙන් දෙන සහතිකය තියෙනෝනේ. ඒක නැතුව අලුත් වොරන්ට් ඔෆ් ෆිට්නස් එකක් ගන්න බෑ.
වොෆ් එකක් ඇත්තටම අසමත් වුණොත් වාහනය ධාවනය කිරීමට නීතිමය වශයෙන් ඉඩකඩක් නැහැ. ඉතින් ඇත්තටම අපි කැමති දැනගන්න වොෆ් පරීක්ෂණය අසමත් වන්නේ කුමන අවස්ථාවලදීද කියන එක.
අවුනි රෝෂි, දැන් වාහනයක් වොෆ් එක ෆේල් වෙනවා කියලා කියන්නේ දැන් ඒ වාහනේ තියෙන්නේ ආරක්ෂිත මට්ටම නැති නිසායි. දැන් ඉංග්‍රීසි භාෂෙන් අපිට කියන්න පුළුවන් not meet the required safety standards. ඒකට දැන් ෆේල් වෙන්න බලපාන උගත් සුලභම කාරණාවල් කීපයක් මම දැන් කියන්නම්. ටයර් එක කවුරුත් දන්නවනේ ටයර් ගෙවිලා තිබුණොත් ඒක ආරක්ෂාව නැහැ කියන එක. නමුත් ටයර් ගෙවිලා තියෙන විතරක් නෙමෙයි ටයර් වල ඩැමේජස් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ටයර් එකේ කට්ට හොඳට තියෙනවා. නමුත් ටයර් එක කොහේ හරි තැනක එක්ක ඇණයක් ඇනලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ටයර් එක කැපිලා ඒකේ අපිට පේනවා නම් ඇතුලේ නූල් හරි කම්බි හරි මතුවලා තියෙනවා. ඒක කෙලින්ම ෆේල්. මොකද ඒක ආරක්ෂාව මදි වාහනයක් ගමන් කරනකොට. ඊළඟට බලපාන එකක් තමයි බ්‍රේක් පද්ධතිය තිරිංග. ඒතර බ්‍රේක් වල හුඟක් වෙන්න පුළුවන් දෙයක් තමයි බ්‍රේක් කියලා කියන්නේ ඝර්ෂණය වෙන දෙයක්. ඉතින් ඒකේ ගෙවෙන කොටස් තියෙනවා බ්‍රේක් ලයිනින්ග්ස්, බ්‍රේක් පෑඩ්ස් කියලා කියන්නේ. ඒ වගේම ඒකේ ලෝහමය කොටස් තියෙනවා බ්‍රේක් රෝටර්ස්, බ්‍රේක් ඩ්‍රම්ස්. ඒව එක්තරා මට්ටමකට වඩා ගෙවිලා තිබුණොත් ඒක අසමත් වෙනවා. ඒ වගේම තමයි බ්‍රේක් වලදී හයිඩ්‍රොලික් බ්‍රේක් වලදී පාවිච්චි කරනවා තෙල් වර්ගයක්. ඒක ලීක් වෙන්න පුළුවන්, කාන්දු වෙන්න පුළුවන් කොහේ හරි තැනක. මොකද මුළු වාහනේ රෝද හතරට මේ නල පද්ධතිය තියෙනවා. ඒවැ කාන්දු වීමක් තියෙනවා නම් ඒවැ මලකට බැඳලා තියෙනවා නම් ඒ ලයින්ස් වල එහෙම නැත්නම් ඒ රබර් ටියුබ් වල ආරක් මේ කියන්නේ ශක්තිමත් භාවය අඩුයි වගේ පේනවා නම් මොකද ෂණිකව බ්‍රේක් නැතුව යන්න පුළුවන් වාහනයක. ඉතින් ඒ වගේ දෙයක් දැක්කොත් කෙරෙම වාහනේ අසමත් වෙනවා. ඊළඟ ප්‍රධාන දෙයක් තමයි මේ ලයිට්ස්. ඒක දැන් ලයිට්ස් නම් චෙක් කරන්න හුඟක් අයට පුළුවන්. මොකද ඩ්‍රයිවිං ලයිසන් එකට යන්න කලින් අපි ලයිට්ස් චෙක් කරනවා. ඒක හොඳයි. ඒ ලයිට්ස් හැම එකක්ම හරියාකාරව වැඩ කරන්න ඕනේ. නමුත් සමහරු තේරුම් ගන්න නැති දෙයක් තමයි ඒ ලයිට් එකක ලෙන්ස් එක තියෙනවනේ ප්ලාස්ටික් වලින් ආවරණය කරලා තියෙනවා. එහෙම නැත්නම් වීදුරුවකින් ආවරණය කරලා තියෙනවා විවිධ පාට වලින්. රතු වෙන්න පුළුවන්, සුදු වෙන්න පුළුවන්. ඒතර ඒකක පොඩි හරි ඉරක් තිබුණොත්, ක්‍රැක් එකක් තිබුණොත් ඒක ඇත්ත වශයෙන්ම ෆේල් කරන වාහනය. මොකද ඒ චූටි සිදුරෙන් ඇතුළට වතුර ගිහිල්ලා එහෙම නැත්නම් වතුර ගිහිල්ලා මේ ලයිට් එක වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන් ක්ෂණිකව. ඒකේ හේතුවක්. ඊළඟ ප්‍රධානතම ගෙවෙන තැනක් තමයි අපි ඉංග්‍රීසියෙන් කියනවා ස්ටියරින් ඇන් සස්පෙන්ෂන්, සුක්කානම් සහ අවලම්බන පද්ධතිය. ඒතර ඒකට තමයි අයිති වෙන්නේ අපි ස්ටියරින් වීල් එක හරවනකොට රෝද හරවන්න උපකාර වන පද්ධතිය. ඒකේ තියෙනවා බෝල් ජොයින්ට්ස් කියන එක, කියන්නේ යකඩලින් හදපු යම් කිසි හොඳ නිර්මාණයක්. ඊට පස්සේ ඒකෙම තියෙනවා සස්පෙන්ෂන් එක. ඒ කියන්නේ අපිට සපහසුකම කාර්යයක් ඇතුළතදී ලබා දෙන්නේ. ඒ වගේ වාහනේ පෙරලෙන්නේ නැතුව, වංගු ගන්නට පෙරලෙන්නේ නැතුව කෙලින් තියාගෙන ඉන්නේ ඔය සස්පෙන්ෂන් එකේ තියෙන උදව්වෙන්. ඒතර ඒකෙදිත් තියෙනවා හුඟක් කොටස්. දැන් උදාහරණ රබර් වලින් හදපු බුෂ් තියෙනවා. ඒකෙත් තියෙනවා බෝල් ජොයින්ට්ස්. ඒවැ ගෙවීමක් තියෙනවා. නේද? ඒවා පරීක්ෂා කරන ක්‍රම තියෙනවා. ඒකට යම් යම් උපකරණ අපි පාවිච්චි කරනවා. ඉතින් ඒවෙන් අපිට පේනව නම් මේකේ යම් කිසි කොටසක් ගෙවිලා තියෙනවා කියන එක. ඒක අලුතෙන් දාන්න ඕනේ, ඒක හදන්න ඕනේ. ඉතින් ඒ එකක්. ඊළඟට තියෙන ටිකක් දරුණු එකක් තමයි වාහනේ බඳ, ඒකම නැහැ නැත්තම් චැසිය කියලා අපි කියනවා. වාහනේ උඩ තියෙන බොඩිය බඳයි වාහනේ යට තියෙන චැසිය හරියයි අතර තියෙන තහඩු වර්ග දෙකක් තියෙනවා. ක්‍රම දෙකකට ඒව හදලා තියෙනවා. වාහනේ යට ඔය අන්ඩර් කැරේජ් කියන හරිය ඝනකම තහඩු වලින් හදලා තියෙන්නේ. දැන් පැරණි වාහන වල නම් ඉනිමගක් වගේ චැසියක් තිබුණා, ලෙඩර් ටයිප් චැසියක්. දැන් ඒව හුඟක් නැහැ මේ දැන් අපි පාවිච්චි කරන කාර් වල, වෑන් වල, ඒ වගේම ෆෝර් වීල් ඩ්‍රයිව් වල. මේ අපි ඒකට කියන්නේ ස්ට්‍රක්චර් එක කියලා, යට තියෙන කොටස. ඒ ස්ට්‍රක්චර් එක කියන එකේ කිසිම හානියක් සිද්ධ වෙන්න බෑ. මොකද අනතුරකදී වාහනය ආරක්ෂා කරගෙන ඉන්නේ මේ යට තියෙන ස්ට්‍රක්චර් එක, එහෙමත් නැත්නම් චැසියෙන්. ඒතර ඒකේ කිසිම හානියක් වෙලා තියෙන්න බෑ. වෙන හානි ප්‍රධානම එක තමයි මලකඩ. මලකඩ කාලා හුදු දහන්න මොහොතක් අයිනේ නවත්තන කාර් එකක් නම් නිතරම අවුරුදු දෙකක් විතර වගේ උතර නවත්තලා හැමදාම නවත්තනවා නම් ගිහිල්ලා මේ ඇත්තරම යට වාහනේ බැලුවාම මලකඩ තියෙනවා. දැන් ඒ මලකඩ නිසා මේ චැසියේ එහෙම නැත්නම් ස්ට්‍රක්චර් එකේ ශක්තිමත් භාවය අඩු වෙනවා. ඒ වගේම තමයි ඇක්සිඩන්ට් එකකින් වෙන්න පුළුවන්. පොඩි ඇක්සිඩන්ට් එකක් කියන්නකෝ. අපේ අතින් කොයි හරි ආලෝකික දෙයක් යනකොට කාර් එක යට වැදුනා. අපේ කාර් එක ඇතුලේ හිටියේ 4-5 දෙනෙක්. ඒ පාර එච්චර හොඳ නැහැ. යට වැදිලා යට යම්කිසි ඩැමේජ් එකක්, නමුත් අපි දන්නේ නැහැ ඒක. දැක්කේ නැහනේ. වාහනේ ඉස්සුවට පස්සේ තමයි ඒක පේන්න ගන්න. ඒතර ඒ වගේ හානියක් වෙලා තිබුණොත් ඒක හරියාකාරව හදන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. මේ බොහොම මේ නිතරම සිද්ධ වෙන දෙයක් අපේ මේ පාරවල් වල. ඔයගොල්ලෝ දැකලා තියෙනවා කාර් එක පිටිපස්සේ දොර තියෙනවානේ, බූට් ලිඩ් එක කියන එක. පිටිපස්සෙන් ගහල් ඇවිල්ලා මේ වාහන හප්පනෝ. මොකක් වෙලා අපි හිතන්නේ අපි ට්‍රැෆික් ලයිට් එක නවත්තගෙන ඉන්නකොට පිටිපස්සේ එක්කෙනා ටෙලිෆෝන් එකේ ඇවිල්ලා පිටිපස්සෙන් හප්පනෝ. දැන් ඒ හැපුණාම සමහරට ලොකු ඩැමේජ් එකක් නැහැ. දැන් පිටිපස්සේ දොර පොඩ්ඩයි එබිලා තියෙන ඇතුළට. අපිට හිතනවා මේක හදන්න පුළුවන් කියලා බොහොම ලේසියෙන්. එතකොට දැන් මේක යවනවා පැනල් බීට කෙනෙක් ළඟට. ගියාම ඒගොල්ලෝ මේක පරීක්ෂා කරලා ඉන්ෂුරන්ස් කම්පැනි එකත් එක්ක කතා කළාට පස්සේ ඉන්ෂුරන්ස් කම්පැනි කරන්නේ මොකද්ද, මේ කාර් එක ධාවනයෙන් අයින් කරනවා. ඒ කියන්නේ රයිට් ඕෆ් කරනවා. ඒ කියන්නේ කාර්යය අයිති කරන්නට යම්කිසි මුදලක් දීලා මේ වාහනේ අයින් කරනවා පාරෙන්. ඒකට හේතුව තමයි අර දොර පොඩ්ඩක් හැපුණට ඒක නිසා වාහනේ යට තියෙන චැසියට එහෙම නැත්නම් ස්ට්‍රක්චර් එකට පොඩි හරි හානියක් වෙලා තියෙනවා. පොඩ්ඩක් ඇද වෙලා තියෙනවා. දැන් එහෙම ඩැමේජ් එකක් වුණොත් ඒක කෙලින් කරන්න ඒක හදන්න යන වියදම වැඩි. මොකද ඒක චැසි මැෂින් එක හයි කළා හරියට ගරම් බිනුම් වලට කෙලින් කරලා ගන්න ඕනේ. ඉතින් ඒකට යන වියදම වැඩි නිසා රක්ෂණ සමාගම හොක් වලට කරන්නේ ඒ වාහනේ රයිට් ඔෆ් කරන කෙනා පාරෙන් අයින් කළා. ඒගොල්ලෝ වෙන්දේසි කරනවා වෙනම. ඉතින් ඒ වගේ ඒව ඇත්ත වශයෙන් කියනවා හොඳ දේවල්. මොකද මේ වාහනේ මේ අර බොරුවට හදන්නේ නැහැ. හදන්නේක හරි විදිහටම හදනවා. එහෙම ඒවා තමයි පාරේ තියෙන්නේ. මොකද දැන් ආයෙමත් අනතුරක් සිද්ධ වුණාම ඒකේ කාර් එක ඇතුලේ ඉන්න මගේ ඉන්නවා ආරක්ෂා කරනවා මේ නිවැරදි ආකාරයට අලුත් වැඩියා වීම නිසා.
ඉතාමත්ම වැදගත් තොරතුරු ටිකක් අද දවසේ අපි ඔබ හමුවට ගෙනාවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද මේ පිළිබඳව වොෆ් එක පිළිබඳව කතා බහ කරන්නට අපිත් එක්ක එකතු වුණේ වෙස්ට් පොයින්ට් මෝටර්ස් හි අධිපති ඉන්දු සිරිවර්ධන. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔහුට. ඉතින් අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා අපි හිතනවා අද අපේ වැඩසටහනින් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා ඉන්නම් ඔබ සැමට සුවදායක රාත්‍රියක්.
Planet FM is a member of Karma, the Community Access Media Alliance. Find out more at cama.nz. The website has loads of information, and thanks to our friends at Meta Digital, it looks great too.
Are you a mum with young children? Feeling exhausted, low in sleep, low in mood?
There is a place you can go.
Try going on safari.
Safari multicultural playgroups are for moms and kids aged 0 to 5, especially anyone from a migrant or refugee background. The playgroups are free to attend. There is a pick-up and drop-off service and even free English classes.
For more information, email safari@belong.org.nz. That's belong, belong.org.nz. As well as being heaps of fun for kids, it's a great way to meet other mums, make friends,
and practice your English.
And it's free!
హరే రణం హరే రణామే కేవలం కలయు నాస్తేవ 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 గతిర్ అన్యతా కళా ఏం కపట్ కే ఇస్ యుగ్ మే ముక్త హోనే కే లియే హరే కా నామ హి ఏక మాత్ర ఉపాయ హై ఔర్ జాన్నే కే లియే సునియే హర రవివార్ కే 7:50 సే ఆధే ఘంటే కే లియే శ్రీ కృష్ణ భావనమృత్ కార్యక్రమ్ ప్లానెట్ ఎఫ్ఎం 104.6 పర్
యా కిసి భీ సమయ వెబ్సైట్ పర్ ప్లానెట్ ఆడియో .org.nz/krishnaconsciousness
Kaibigan, inanya yahan ko kayo na pakinggan ang palatuntunan Dilintuan Gabay at ang kapangyarihan ng katutuhanan dito sa Planet FM 104.6 kasama ngyong lingkod kapatid Lin Mangangaral tuwing Linggo sa alas 10:10 hanggang alas 10:40 ng umaga at maraming salamat po sa inyong pakikinig.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website planetaudio.org.nz and click language Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
I love Auckland. I love weather here.
I like the weather.
I like the weather over here. Not too much hot and not too much cold.
Summertime, it's not hot. And the wintertime, it's not cold.
The weather and the people. Loving Auckland. Our diverse city. planetaudio.org.nz.
We can become one of those rapidly growing groups who have the audacity and courage to believe that we actually can change the world.
Technology, entertainment, design, and much more. TED Talks brings you inspiring presentations from speakers across the world. Hear activists, experts, and thought leaders sharing their ideas and stories.